SBS రేడియో
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
සුපුරුදු ලෙසින් අද දවසේදීත් අපි හැමනම් සූදානම් ලෝකයේ තත්ත්වෙත් පිළිබඳව කතාබහ කරන්නේ ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනය තුළින්. සුපුරුදු ලෙසින් මේ විශේෂාංගයට සම්බන්ධ වෙනවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අපි වෙන්දට කියන්නේ අමල් ශ්‍රී ලංකාවේ දැන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා කියලා. නමුත් අද දවස ටිකක් සුවිශේෂී. අමල් මේ වෙනකොට මෙල්බන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙල්බන් නුවරට ඔබව බොහොම සාදරයෙන් පිළිගන්නවා. කොහොමද මෙල්බන් කාලගුණයම? විරාමයක් තියලා වර්ෂාව එහෙම පටන් අරගෙන කියලා. දැන් අමල් මේ ලංකාවට සම්බන්ධව කාරණාවකින්ම තමයි අද අපේ කතාබහ ආරම්භ කරන්නට මට හිතෙන්නේ. මේ දවස්වල මේක ලංකාවෙත් ප්‍රමුඛයෙන් කතාබහ වෙන කාරණාවක් නිසා විශේෂයෙන්ම ඇමරිකාව පැත්තෙන් මේ සම්බන්ධව තියෙන ප්‍රතිචාර විමසා බැලීම වටිනවා. අපේ මේ ශ්‍රාවකයන් මේ වෙනකොට දන්නව ඇති ලංකාවෙත් බොහෝ දුරට මේක කතා බහ වෙන ප්‍රවෘත්තියක් නිසා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු පැවරීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි මේක ආරංචි වෙන්නේ ලංකාව පැත්තෙන්. නමුත් ඇත්තටම නඩු පැවරීමකට වඩා වෙනත් ආකාරයකට චෝදනා ගොනු කිරීමක් සම්බන්ධව තමයි අපිට තොරතුරු වාර්තා වන්නේ. විශේෂයෙන්ම සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිංසා වික්‍රමතුංගත්, ඒ වගේම හිටපු LTT සමාජිකයෙකු වන රෝයි සමාදානම් කියන පුද්ගලයාත් තමයි මේ චෝදනා දෙක ගොනු කරලා තියෙන්නේ. ටිකක් සවිස්තරාත්මකව මේ සම්බන්ධයෙන් කතා බහ කරමු. ඇමරිකානු පුරවැසිලාබී ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වෙලා තියෙන මේ චෝදනා මොනවද? ඇමරිකාවෙන් නඩු දෙමීමක්, නඩු පැවරීමක්, දඬුවම් ලබා දීමක් සිදු කර හැකිද? මේ සම්බන්ධයෙන් මොනවද අපිට අලුතින්ම දැනගන්න තියෙන්නේ අමල්?
ඔදිලක්ෂි, මෙතන මූලික කාරණාව තමයි ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව තවම ඇමරිකාවේ හැම නඩුවක් හැටියට ගොනු කරලා නැහැ. ඔහුට විරුද්ධව චෝදනා පත්‍රයක් ලබා දීලා තියෙනවා. මේ ඇමරිකාවේ සිවිල් නඩු විධිවිධාන අනුව යම් කිසි පුද්ගලයෙකුට විරුද්ධව සිවිල් නඩුවක් පවරනව නම් එම පුද්ගලයාට ඒ චෝදනා පත්‍රය මුලින් බාර දෙන්නට අවශ්‍යයි. දැන් සිද්ධ වෙලා තියෙන්නේ පහුගිය ඉරිදා ට්‍රේඩර් ජෝස් කියන ඒ සුපර් මාකට් එකක් අසල ගෝඨාභය රාජපක්ෂයන් එළියට එන අවස්ථාවකදී ඔහුට චෝදනා පත්‍ර දෙකක් ලබා දීලා තියෙනවා. එක චෝදනා පත්‍රයක් තමයි රෝයි සමාදානම් කියන පුද්ගලයා විසින් ගොනු කරපු ඒ පැමිණිල්ල. අනෙකුත් චෝදනා පත්‍රය තමයි අහිංසා වික්‍රමතුංග ගොනු කරපු පැමිණිල්ල. ඉතින් මේ පැමිණිලි දෙක දැන් ගෝඨාභය රාජපක්ෂට ලබා දීමත් එක්කලා මේක කැලිෆෝනියාවේ උසාවියක නඩු නිමිත්තක් බවට පත්වන්නට පුළුවන්. ඉතින් මේ පැමිණිලි දෙක උසාවියට දන්වපු අවස්ථාවේදී මේවා රහසිගත පැමිණිලි හැටියට තමයි උසාවිය බාර අරගෙන තියෙන්නේ. දැන් ඒ රහසිගත ලියවිල්ල ඒක අපි කියනවා අන්සීල් කරන්න, එහෙම නැත්නම් මේ තියෙන මේක රහස්‍යභාවය ඉවත් කරන්න උසාවියෙන් තීන්දුවක් ලැබීමට නියමිතයි. ඒ අවස්ථාවේ ඉඳලා තමයි මේක ඇත්තටම නඩු නිමිත්තක් බවට පත් වෙන්නේ. ඉතින් මේක ඇත්තටම සාපරාදී නඩුවක් නෙමෙයි. මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මේ නඩු පවරපු අය ගෝඨාභය රාජපක්ෂගෙන් යම්කිසි වන්දියක් ලබා ගැනීමේ අරමුණින් තමයි මේ කාරණාව විස්තර කළ තියෙන්නේ. මෙතනදී මේ දෙපළම සඳහන් කරන්නේ තමන්ට අත්විඳිනට සිද්ධ වූ දේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ වග කියන්නට ඕනේ කියලා. ඔහු ආරක්ෂක ලේකම් හැටියට ඔහුගේ බාරේ හමුදා සහ හමුදා බුද්ධියන්සේ අනුකණ්ඩ කෙලින්ම ඔහුට වාර්තා කරන තත්ත්වයක් තිබියදී ඔහු දසන්ත වික්‍රමතුංග ඝාතනයට වග කියන්නට ඕන. ඒ එක්කම රෝයි සමාදානම් කියන පුද්ගලයා 2007 ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත්අඩංගුවට පත්වීමෙන් පසු 2010 දක්වා ඔහුව රැඳවුම් නියෝග මත ඉරාදස්සිය තබා ගැනීම නිසා ඔහුට සිදුවෙච්ච කායික හා මානසික පීඩනය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂගෙන් වන්දි මුදලක් ලබා ගැනීමේ පරමාර්ථයෙන් තමයි මේ පැමිණිල්ල දෙක ගොනු කරලා තියෙන. සමහර විට ලබන සතිය වෙනකොට ඒ පැමිණිල්ල විවෘත පැමිණිල්ල පහම තමයි ඒක අන්සීල් කරන තත්වයට පත් වෙයි කියලා තමයි වාර්තා වෙන්නේ.
අමල්, මේ දැන් අර මේ අහිංසා වික්‍රමතුංගගේ කතාව ඒ සිදුවීමේදී යම් යම් චෝදනා එල්ල වෙනවා අපි දුටුවා පසුගිය කාලවක වානෙදිත්. ඇතැම් චෝදනා සම්බන්ධව කතා බහ කරද්දී ඒවට යම් යම් දේශපාලන කරුණුත් ගැට ගැහිලා තිබුණා. ඒ තත්වේ කොහොම වුණත් දැන් ගෝඨාභය රාජපක්ෂ මහතාට කුමක්ද මේ අහිංසා වික්‍රමතුංග එල්ල කරන චෝදනාව? ඒ කියන්නේ තමන්ගේ පියා ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට කෙලින්ම සම්බන්ධයි කියලා දෙයට උපදෙස් දුන්නයි කියලාද, යම් කාණ්ඩයක් මෙහෙව්වයි කියලාද, මොකක්ද ඇයගේ චෝදනාව?
මෙතන ඇය ඇත්තටම මේ චෝදනාව ලබා දුන්නු කණ්ඩායම් අපිට දැනගන්න තියෙන විදිහට දෘෂ්ටි, මෙතනදී අහිංසා කියා සිටින තමන්ගේ පියාගේ ඝාතනයට යුද හමුදා බුද්ධ්‍යංශ අනුකණ්ඩයක් සහභාගී වුණා. මේ අනුකණ්ඩය කෙලින්ම වාර්තා කරේ ගෝඨාභය රාජපක්ෂට. ඉතින් ඒ තුලින් ගෝඨාභය රාජපක්ෂ මේ මරණයට, තම පියාගේ මරණයට කෙලින්ම වග කියන්නට ඕනේ කියලා. මෙතන ගෝඨාභය රාජපක්ෂ මේ ඝාතනයට කෙලින්ම නියෝග දුන්නද නැද්ද කියන කාරණාවට වඩා ඔහු යටතේ සිටපු පිරිසක් විසින් මේ කරපු ඝාතනයක්, ඒ නිසා ඔහු ඒකට වග කියන්නට ඕන, ඔහු වග වෙන්නට ඕනේ කියන පදනම මත තමයි මේ පැමිණිල්ල ගොනු කරලා තියෙන්නේ.
ඔව්, දැන් ඔබ අර කලින් සඳහන් කරපු ආකාරයට ත්‍රස්ත විමර්ශනාංශය මගින් අතඩංගුවට ගත්ත හිටපු LTT සමාජිකයෙක් වන රෝයි සමාදානම් කියන පුද්ගලයා මේ දැනට ඇමරිකාවේ ඔහු ඉන්නේ. නමුත් ඔහු දකුණු අප්‍රිකානු පසුබිමක් සහිත ජාත්‍යන්තර සංවිධානයක් සහ එතකොට ඇමරිකාවට සම්බන්ධ නීති ආයතනයක් සමග එක්ව තමයි මේ නඩුව ගොනු කරන්නේ. දැන් මේ දෙපාර්ශ්වයේ සම්බන්ධතාවය කොහොමද මේ සිදුවීමට ඇඳෙන්නේ? ඇයි ඔවුන් මේ පසුපස ඉන්නේ?
මෙතන දිලුක්ෂ ඇතරම ITJP කියන ඉන්ටර්නැෂනල් ටෝච් ඇන් ජස්ටිස් ප්‍රෝග්‍රෑම් කියලා, දකුණු අප්‍රිකානු යස්මින් සූකා කියන්නේ දකුණු අප්‍රිකාවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රමිනිෂ්ඨකාර තනතුර දරපු කාන්තාවක්. ඇය විසින් දැනට මෙහෙවන රාජනවන සංවිධානයක් තමයි මේකට මැදිහත් වෙලා තියෙන්නේ. ඔවුන් ලංකාවේ යුද්ධයේ අවසාන කාලේ සිදුවීම් පිළිබඳව දැඩි අධ්‍යයනයක් කරලා ඒ පිළිබඳ ඇතරම වාර්තා සපයලා ඔවුන්ගේ වාර්තා එක්සත් ජාතීන්ගේ වාර්තාවලටත් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ලංකා ප්‍රශ්නය පිළිබඳ යස්මින් සූකා ලොකු උනන්දුවක් දක්වන පුද්ගලෙක් හැටියට කියන්න පුළුවන්. මොකද මීට කලින් අවස්ථාවලත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විමර්ශන කිරීමේදී, ඒ කියන්නේ කණ්ඩායමක් ලංකාවට එවන්නේ නැතිව ලංකාවෙන් ලැබෙන තොරතුරු ආශ්‍රයෙන් ලංකාව අවසාන යුද්ධ සමයේදී වෙච්ච කරුණු පිළිබඳ ඒ විමර්ශනය කරපු කණ්ඩායමේ ප්‍රධාන තැනැත්තිය. ඇයගේ සංවිධානයේ අනුමැතිය වනතන් ඒ එක්වීම හා සමගම තමයි රෝයි සමාදානම් මේ පැමිණිල්ල ගොනු කරලා මේක ඇත්තටම ඇමරිකාවේ සිවිල් නඩුවක් බවට පත් කරන තැනට දැන් කටයුතු කරමින් තියෙන්නේ. නමුත් අහිංසාගේ පැත්තේ ඇයට මේ පැමිණිල්ල ගොනු කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ ඒ නීති අංශවල සහාය ලැබිලා තියෙනවා. ඒ සහාය ලබාගෙන තමයි ඇය මේක කරලා තියෙන්නේ. ඇය සඳහන් කරන්නේ ඇයට ශ්‍රී ලංකාවේදී මේ කටයුතු කරන්නට අවකාශ නොලැබුණ නිසා ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවට එන අවස්ථාවලදී, ඔහු 2015 දක්වා එන අවස්ථාවලදී ඔහුට ඒ රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය තිබුණ නිසා මීට කලින් මේ නඩු පැවරීම කරන්න බැරි බවයි. දැන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි මැතිවරණයේ අපේක්ෂකෙක් වීමේ හැකියාවක් උදා වෙලා තියෙනවා. ඔහු යම් හේකෙන් ජනාධිපතිවරණය දිනුවොත් ඔහුට නැවතත් ඒ ජනාධිපතිවරයෙකුට කියන මුක්තිය ලැබෙන නිසා මේක අවසාන අවස්ථාව හැටියට සලකලා තමයි අහිංසා වික්‍රමතුංග මේ පැමිණිල්ල ගොනු කරලා තියෙන්නේ.
දැන් මෙතනදී ඊළඟට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වෙන කාරණාව තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු පුරවැසිභාවය තියෙනවා. එතකොට දැන් මේ චෝදනා ගොනු කිරීම හරහා ඉදිරියේදී මේ සම්බන්ධව නඩුවක් පැවරුණොතින් ඔහුට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාවක් ඇමරිකානු රජයට තියේවිද? ඔහු මේ පුරවැසිභාවය ඉවත් කරගත්තොතින් එහෙම ඇමරිකානු රජයට මේ සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් කරන්නට නොහැකි වේවිද? මේ සම්බන්ධව වාර්තාවෙන් තොරතුරු මොනවාද?
ක්ෂත්‍රම මේ ප්‍රශ්නයේදී දැන් ඔහුට ඇමරිකානු පුරවැසියෙක් නිසා තමයි ඔහුට මේ විදිහට ඇමරිකාව තුළ කැලිෆෝනියා ප්‍රාන්තයේදී මේ පැමිණිල්ල ඔහුට යොමු කළ තියෙන්නේ. නමුත් අපි දැන් කවුරුත් දන්න ඔහු ජනාධිපතිවරණයට අපේක්ෂකයකට ඉදිරිපත් වෙනවා නම් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඔහුට අත්හරින්න සිද්ධ වෙනවා. නමුත් ඒ පුරවැසිභාවය අත්හැරියත් මේ තියෙන පැමිණිල්ල ඒ ආකාරයෙන් ඉදිරියට පවත්වා ගන්න පුළුවන් කියලා කියනවා. මොකද මේ පැමිණිල්ලෙන් සඳහන් වෙන්නේ 2009 වෙච්ච කාරණාවක්. ඒ කාරණාව සිද්ධ වෙන අවස්ථාවේදී ඔහු ඇමරිකානු පුරවැසිභාවය ඔහුට තිබිච්ච නිසා මේ කාරණාව ඉදිරියට ගෙනියන්නට හැකියාව තියෙනවා. අනිත් කාරණාව තමයි මේ පැමිණිල්ල දැන් නඩුවක් බවට පත්වලා ඒක නඩුවක් අහන තත්ත්වයට ආව. ඒක සිවිල් නඩුවක් නිසා ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමේ වැඩපිළිවෙළට මේකෙන් ඇත්තටම බාධාවක් සිද්ධ වෙන්නේ නැහැ අපිට දැනගන්න තියෙන විදිහට. මොකද සිවිල් නඩුවකුයි අපරාධ නඩුවකුයි සලකන ආකාරය වෙනස්. ඉතින් අපරාධ නඩුවක් පවරලා තිබුණා නම් ඔහුට ඇමරිකානු පුරවැසිභාවය ඉතරම් ලේසියෙන් අතහරින්නට හැකියාව නැහැ. නමුත් මේක සිවිල් කටයුත්තක් නිසා අපිට දැනගන්න තියෙන විදිහට ඔහුගේ පුරවැසිභාවය අත්හැරීමට මේක බාධාවක් නෙවෙයි.
දැන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඒ සිදුවීමට අදාළව ඇමරිකාවේ තියෙන සම්බන්ධතාවයත් ඊට මැදිහත් වීමත් පිළිබඳව අපි කතා බහ කළා ටිකක් වැඩිපුර වේලාව අරගෙන. ඒක ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට වඩාත් වැදගත් කාරණාවක් නිසා. නමුත් සමස්ත ලෝකෙම මේ වෙනකොට තවත් විශේෂිත කාරණාවක් පිළිබඳව කතාබහ වෙමින් සිටිනවා. ඊයේ සවස් භාගයේ වෙනකොට තමයි ඔස්ට්‍රේලියානු වේලාවෙන් මේ කාරංචි වෙන්න පටන් ගත්තේ. WikiLeaks වෙබ් අඩවියේ නිර්මාතෘ ඔස්ට්‍රේලියානු ජාතික ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට පත්වීමේ සිදුවීම පිළිබඳව. අපි දන්නවා ඔහු 2006 වසරේදී ආරම්භ කරපු මේ WikiLeaks වෙබ් අඩවියෙන් රාජතාන්ත්‍රික රහස් බොහොමයක් හෙළිදරව් කරමින් සිටපු පුද්ගලයෙක් නිසා ඔහුගේ වෙබ් අඩවියත් ඔහුත් ජනප්‍රියත්වයට පත් වුණා. ඇමරිකාවේ රහස් තොරතුරු රාශියක් හෙළිදරව් කිරීම නිසා ඔහු ඇමරිකාවෙන් පැනගිහිලා බ්‍රිතාන්‍යයේ ඉන්න අතරවාරයේදී එල්ල වුණු අත්අඩංගුවට ගැනීමේ තර්ජන නිසා ඔහු ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණ පැතුවා. ලන්ඩන් නුවර තියෙන ඉක්වදෝර තානාපති කාර්යාලයේ ඔහු වසර 2012 සිට වසර 7ක කාලයක් මේ වෙනකොට රැඳී සිටිනවා. දැන් පසුගිය කාලෙදී අපිට වාර්තා වුණා ඉක්වදෝර රජය විසින් ඔහුට දේශපාලන රැකවරණ ලබා දීමේ ඒ වීසත් අනුමත කළා කියලා. ඒ අනුව ඔහු ඉක්වදෝර දේශපාලන රැකවරණ ලබන පුද්ගලයෙක් විදිහට තමයි මේ තානාපති කාර්යාලයේ හිටියේ. දැන් මේ ආකාරයෙන් හදිසියේ බ්‍රිතාන්‍ය පොලිසිය ඉක්වදෝර තානාපති කාර්යාලයට ඇවිල්ලා ඔහු අතරංගුවට ගැනීමේ සිදුවීම පසුපස තියෙන ක්‍රියාදාමය මොකක්ද කියලා අපි හෙළිදරව් කරගනිමු. මොනවද අමල් මේ වෙනකොට අපිට අලුතින්ම වාර්තා වෙමින් තියෙන්නේ?
දිලුක්ෂේ, අතරම මේ මාසේ පටන් ගන්න වෙලාවෙම ඉක්වදෝ තානාපති කාර්යාලය ප්‍රකාශයක් ඉදිරිපත් කළා. ඔවුන් කිව්වා ජුලියන් අසාන් දිගින් දිගටම තමන්ට දේශපාලන රැකවරණ ලබා දුන්නු ඒ කොන්දේසි උල්ලංඝනය කරයි කියලා. ඒ වෙනකොට අදහසක් මතුවන ජුලියන් අසාන්ජුයි ඔහුට මේ දේශපාලන රැකවරණය ලබා දුන්න ඉක්වඩෝ තානාපති කාර්යාලයයි යම් කිසි විදිහකට විරසකයක් ඇති කරගෙන තියෙනවා කියලා. ඇත්තටම 2017 දෙසැම්බර් මාසේ වෙනකොට ජුලියන් අසාන්ජ්ට ඉක්වඩෝ රාජ්‍යයේ පුරවැසිභාවයත් ලබා දීලා තිබුණා. නමුත් මේ තියෙන අතරතුරේදීම ජුලියන් අසාන් ඔහුට සුපුරුදු ඒ නොයෙකුත් රහස්‍ය තොරතුරු හෙළිදරව් කිරීමේ ඒ වැඩකටයුතු දිගටම කරගෙන යන අතරතුරේ ඉක්වඩෝ ජනාධිපති ලෙනින් මොරේනෝ සම්බන්ධයෙන්ුත් රහස් තොරතුරු රාශියක්, ඔහුගේ පෞද්ගලික තොරතුරු රාශියක් WikiLeaks හරහා මුදාහැරලා තිබුණා. අන්න ඒකත් එක්ක තමයි ඉක්වඩෝ රාජ්‍යයත් ජුලියන් අසාන් අතර තිබිච්ච සම්බන්ධතාවය පළුදු වෙන්න පටන් ගත්තේ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි පහුගිය සතිය වෙනකොට ලන්ඩනින් ඉක්වඩෝ තානාපතිවරයා ප්‍රකාශ කළ තිබුණා ජුලියන් අසාන්ජ්ට ඔවුන් ලබා දීලා තිබුණු ඒ දේශපාලන රැකවරණය දැන් අවසන්. එතකොට බ්‍රිතාන්‍ය පොලිසියට අවශ්‍ය නම් තානාපති කාර්යාලයට පැමිණ ඔහුව අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා. ඒ අනුව තමයි ඊයේ වෙනකොට ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිස් කියන ඒ ආයතනයේ නිලධාරීන් තානාපති කාර්යාලයට ඇතුළට ගිහිල්ලා බලෙන්ව ජුලියන් අසාන්ව තමන්ගේ අත්අඩංගුවට ගත්තේ.
ඔද මෙතනදී ජුලියන් අසාන්ට ඉක්වඩෝර රජය විසින් ලබා දුන්න දේශපාලන රැකවරණය පිළිබඳවත් කතා බහ කළ යුතුයි. විශේෂයෙන්ම දැන් ඔහුට මේ දේශපාලන රැකවරණය ලබා දීමේදී ඇමරිකානු විරෝධී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරපු ඉක්වඩෝර ජනාධිපති රෆායිල් කොරයා තමයි බලය රැඳී සිටියේ. ඔහුගේ අනුමැතිය යටතේ තමයි ජුලියන් අසාන්ට දේශපාලන රැකවරණ ලබා දීම සඳහා වීසා ග්‍රාන්ට් කිරීම සිද්ධ වුණේ. නමුත් ඊට පස්සේ බලයට පත් වුණු දැන් වත්මන් ජනාධිපති මෙයා රෙන් තමාගේ පෞද්ගලික ජීවිතයට අදාළ තොරතුරු නිරීක්ෂණය කළා කියලා චෝදනා කරන ජනාධිපතිවරයා ලෙනින් මොරේනෝ බලයට පත් වුණාට පස්සේ ඔහු ඇමරිකාවට සහයෝගීත්වය දක්වන ආකාරයෙන් විදේශ ප්‍රතිපත්තිය වෙනස් කළා කියලත් යම් කිසි වූ මතයක් තියෙනවා. ඉතින් ඒ අනුව ඇමරිකාවත් සමග බොහොම සුහදශීලීව කටයුතු කරන රාජ්‍යයක් විදිහට තමයි ඉක්වදෝරය හඳින්වෙන්නේ. දැන් එහෙම බැලුවම මල් ඉක්වදෝර ජනාධිපති ලෙනින් මොරේනෝ මේ වෙනකන් ජුලියන් අසාන්ජ්ට ලබා දීලා තිබුණු දේශපාලන රැකවරණ, ඒ කියන්නේ ඉක්වදෝර පුරවැසිභාවය අයින් කරන්න තීරණය කිරීම කොයිතරම් ආකාරයකට ජුලියන් අසාන්ජ්ගේ ජීවිතයට ඉදිරි ආකාරයකදී කොයි ලෙසකින් බලපාවිද? දැන් ඒකත් යම් කිසි වූ ප්‍රශ්නයක් නේද? කොහොමද මේ සම්බන්ධව තියෙන කතාබහ?
නිරුක්ෂ, දැන් ඇත්තටම ජුලියන් අසාන්ජ් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ඔහුට විරුද්ධව තියෙන එකම චෝදනාව තමයි 2012 ඔහු වරෙන්තුවක් තිබියදී පොලිසියෙන් හැංගිලා හිටියේ කියන කාරණාව. ඉතින් ඒ කාරණාම්බර තමයි දැන් අත්අඩංගුවට ගත්තේ. නමුත් ජුලියන් අසාන්ජ්ට විරුද්ධව ලෝකේ වෙන කිසිම රටක ඔහු සම්බන්ධයෙන් නඩු නිමිත්තක් නැහැ ඇමරිකාව හැරෙන්නට. අපි දන්නවා මීට කලින් අවස්ථාවකදී ජුලියන් අසාන්ජ් තමන්ගේ එකම වැඩ කරපු කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික අතවර කළයි කියලා ස්වීඩන් රජය විසින් චෝදනාවක් එල්ල කළා තිබුණා. මේ චෝදනාව එල්ල කළ තිබුණේ 2011. නමුත් 2016 වෙනකොට මේ චෝදනාව සම්බන්ධයෙන් කිසිම පියවරක් ස්වීඩන් රජය අරගෙන තිබුණේ නැති නිසා ඒ චෝදනාව එහෙමම නිෂ්ප්‍රභා වෙනවා. ඊට පස්සේ ජුලියන් අසාන්ජ්ට නඩුවක් තියෙනවා කියලා ප්‍රකාශ වෙන්නේ ඇමරිකාවේ. ඒ තමයි 2010 ඔහු විසින් ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවටත් ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයටත් සම්බන්ධ ලිපිගොනු විකිලීක්ස් හරහා මුදාහැරියයි කියන චෝදනාව. දැන් එතකොට ඒ චෝදනාවට මුහුණ දෙන්න තමයි ඔහුව ඇමරිකාවට පිටුවහල් කරන්න නියමිතයි කියලා ප්‍රකාශ වෙන්නේ. හැබැයි දිවිෂි ඒ එක්කම ඉක්කොටෝ ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයෙන් ප්‍රතිඥාවක් අරගෙන තියෙනවා. ලිඛිත ප්‍රතිඥාවක් ජුලියන් අසාංචෝ අත්අඩංගුවට අරගෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වෙන රටකට ඔහුව පිටුවහල් කරන්නේ නැහැයි කියලා. ඉතින් අපි දන්නවා ඇමරිකාව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරනවා. ඒ නිසා දැන් ඉදිරියේදී කොයි ආකාරයෙන් බ්‍රිතාන්‍ය ජුලියන් අසාංච සම්බන්ධයෙන් කටයුතු කරයිද කියන ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද බ්‍රිතාන්‍ය ලබා දුන්න ඒ ප්‍රතිඥාව අනුව ඔහුව ඇමරිකාවට කියන්නේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන රටකට පිටුවහල් කරන්නේ නැහැයි කියන ඒ ලබා දුන්න ප්‍රතිඥාව නිසා.
ඔව්, මේ අවස්ථාව වෙනකොට අපිට ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යාංශය පැත්තෙනුත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා. ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් විදිහට විදේශයකදී අවශ්‍ය කොන්සුලේට් සේවාව, කොන්සල් සේවාව ලබා දෙනට ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යාංශය කටයුතු කරනවා කියලා විදේශ අමාත්‍යවරිය මාරිස් පයින් සඳහන් කළා තියෙනවා. ඉදිරියේදී ඔස්ට්‍රේලියාව රාජ්‍යයක් විදිහට මේකට මීට වඩා මැදිහත් වේවි කියලා තමයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ සිටින්නේ. අපි බලමු මොනවද වෙන්නේ කියලා. අපි පසුගිය සතියේදී කතා බහ කළා ඉන්දිය මැතිවරණයේ මේ සතියේදී ආරම්භ වීමට නියමිතයි කියලා. ඊයේ මේ මහ මැතිවරණයේ මූලික පියවර ආරම්භ වුණා. තව සති කිහිපයක් ඉදිරියට මැතිවරණයේ යාමට නියමිතයි විවිධ ප්‍රාන්ත වශයෙන්. මේ සම්බන්ධව තියෙන උද්‍යෝගයේ උනන්දුව සහ මැතිවරණයේ කවුරු ජයග්‍රාහකයා වේවිද කියන අනාවැකි කොහොමද ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ යම?
පිළිරුක්ෂි, ඊයේ වෙනකොට මේ මැතිවරණය ආරම්භ වුණා. ඊයේ දවස වෙනකොට ප්‍රාන්ත 20ක ඒ මැතිවරණය පවත්වලා තිබුණා. මේ මැතිවරණේ තියෙන අධිවර කිහිපයකින් අවසාන අධිවර වෙන්නේ මැයි මාසේ 19 වෙනිදා. එතකොට මිලියන 900ක ඡන්දදායකින් මේ ඡන්දයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි. ඊට කලින් මැතිවරණ බැලුවොත් සාමාන්‍යයෙන් 60ක් 65ක් වගේ ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කරනවා. ඒ අනුව බැලුවොත් සාමාන්‍යයෙන් මිලියන 500කට අධික පිරිසක් ඡන්දය දෙවි කියලා බලාපොරොත්තු වෙනවා. දැනට තියෙන ඉන්දියානු මාධ්‍ය වාර්තාවලුත් ඒ වගේම නිල නොවන මට්ටමේ ඒ ජනමත විචාරවලුත් පිනියන්නේ මේ මැතිවරණයේදී නරේන්ද්‍ර මෝඩි යම් ප්‍රමාණයකට ඉදිරියෙන් ඉන්න බව පමණක් නෙමෙයි, මේ මැතිවරණය ඇත්තට ඔහු පහුගිය අවුරුදු 5 ඇතුළතදී රට පාලනය කරපු ආකාරය පිළිබඳ ජනමත විචාරණයක් බවට පත් වෙලයි කියලා. ඉතින් මෙතන විපක්ෂයට කොතරම් ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට වඩා නරේන්ද්‍ර මෝඩිට මීට කලින් මැතිවරණයේදී ලැබිච්ච ඒ විශාල ජනවර්ම ඒ ආකාරයෙන් ආරක්ෂා කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්න තමයි මතුවෙලා තියෙන්නේ. ඉතින් බොහොම පැහැදිලිවම මෝඩි අග්‍රාමාත්‍යවරයා මේ මැතිවරණයේදී ඉදිරියෙන් ඉන්න බව තමයි පෙනියන්නේ.
ඊළඟට අවධානය යොමු කරන්න කැමති බ්‍රෙක්සිට් එක පිළිබඳව. දැන් දීර්ඝ කාලයක් තිස්සේ අපි මේක කතා බහ කරගෙන එනවා. අවසන් වශයෙන් කතා බහ කළේ බ්‍රෙක්සිට් එක සම්බන්ධව අවසාන දිනේ දීර්ඝ කිරීම සිදු වුණයි කියලා. මාර්තු මාසයේ 29 වෙනිදාට තිබුණු දිනය අදට කල් ගියා. අප්‍රේල් මාසයේ 12 වෙනිදාට දැන් මේක තවදුරටත් දීර්ඝ කරන්න යුරෝපා සංගමයේ එකඟ වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. මොනවද අලුත්තරතුරු?
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඒ ඇති කරගන්න තික්කසාදය අදින් ක්‍රියාත්මක වෙන තිබුණට නැවතත් තෙරේසා මේ යුරෝපා සංගමයෙන් ඒ කරපු ඉල්ලීම අනුව යුරෝපා සංගමයට ඇත්තටම සෑහෙන බෙදීමක් තිබුණා. මේ විදිහට තව කාලයක් ලබා දෙනවද නැද්ද කියලා විශේෂයෙන්ම ප්‍රංශය මේකට විරුද්ධ වුණා. නමුත් අනෙකුත් යුරෝපා සංගමයේ සමාජික රටවලත් එකඟතාවය ඇතිව ඔවුන් දැන් එක කැමැති වෙලා තියෙනවා ඔක්තෝබර් 31 වෙනකම් කාලය ලබා දෙන්නට. නමුත් තෙරේසා මේ එක්කම තව පොරොන්දුවක් කරලා තියෙනවා මාස 6කින් කාලය දීර්ඝ කරගත්තට ඒ උත්සාහ කරනවා කියලා. යුරෝපා සංගමෙන් වෙන්වීමේ කටයුත්ත වෙනත්නම් මේ දික්කසාදේ මැයි මාසේ 22 වෙනකොට අවසන් කරන්න. මොකද මැයි 22 මේක අවසන් කරන්න බැරි වුණොත් ඊට පහු වෙනිදා, ඒ කියන්නේ 23 වෙනිදා යුරෝපා පාර්ලිමේන්තුවේ මැතිවරණය පැවැත්වීමට නියමිතයි. ඒ හැම බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් වෙන් වෙලා තිබුණ නැත්නම් 23 වෙනිදා වෙනකොට එහෙනම් අනිවාර්යෙන් බ්‍රිතාන්‍යට සිද්ධ වෙනවා මේ මැතිවරණය බ්‍රිතාන්‍ය පවත්වලා යුරෝපා පාර්ලිමේන්තුවට මන්ත්‍රවරු තෝරගෙන පත් කළ යවන්න. ඉතින් තෙරේසා මේ ඔක්තෝබර් 31 වෙනකම් කාලය ලබා ගත්තට ඇත්තටම ඇයට කාලය තියෙන්නේ එළ මාසේ 22 වෙනකම් පමණයි. ඉතින් ඉතාමත්ම කෙටි කාලයක් තුළ ඇයට මේ අලුත් යෝජනාවක් ගෙනල්ලා දැනට අවුරුදු 2-3 කරන්න බැරි වෙච්ච කාරණාව ඇයට ඉදිරි සති 3 ඇතුළතදී තමන්ගේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක ඒතරම් ලේසි වැඩක් නොවන බව තමයි දැන් පෙනියන්නේ. මොකද ඇයගේ ඇය මෙතෙක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරපු සියලුම යෝජනා පාර්ලිමේන්තුව විසින් ඉතාමත්ම වැඩි ඡන්ද ප්‍රමාණයකින් පරාජය කරලා තියෙනවා. ඉතින් මෙතනදී කාරණාවක් මතුවෙනවා ඇයට මැයි මාසේ 22 වෙනකම් තමන්ගේ තනතුරේ ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙත් මේ එකම මතුවෙලා තියෙනවා.
හොඳයි මල් අපි එහෙමනම් ස්තුතිවන්ත වෙනවා මේ සතිය පුරාම ලෝකයේ ඉතාමත්ම සුවිශේෂී ගණේලා සැලකෙන අවධානයට ලක්වෙන කාරණා පිළිබඳව තොරතුරු සවිස්තරාත්මකව අප වෙත ඉදිරිපත් කිරීම පිළිබඳව මා වැඩසටහන ආරම්භයේදීම සඳහන් කරපු ආකාරයට අමල් මේ දවස්වල මෙල්බන් වලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙල්බන් පුරවරයේ බොහොම විවේකශීලීව කාලය ගත කරන අතරතුරේදී අපිත් එක්ක මේ හැම සතියෙම ඉදිරිපත් වෙලා සිදු කරන තොරතුරු වාර්තාකරණයත් අතපසු කරන්න ඔහු කටයුතු කළේ නැහැ. ඒ සම්බන්ධවත් අපේ ස්තුතිය පළ වෙනවා අමල්. මොනවද දැන් මෙල්බන් වල ඉඳන් කරන්න සූදානම් වෙන තව දවස් කිහිපයක් රැඳී සිටිනවානේ?
ඔව්, විශේෂ සිංහල වෘද්ධ සමය මේ ගත කරන්න බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් ඇවිදලා නිදි විවේකීව දැන් කොළඹ සෑහෙන ගඩ තියුණා ගිය අවුරුද්දේ අවසාන වෙන භාගයේ වගේ. නමුත් පොඩ්ඩක් විවේකීව ඉන්න තමයි මේ සැරේ බලාපොරොත්තු වෙන්නේ.
හොඳයි මල්ලි, එහෙනම් මෙල්බන් සංචාරයේ සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අපි සමු ගන්නවා. ආයුබෝවන්.
ආයුබෝවන්.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.